කෞශල්‍ය ආරයත්න නියෝජ්‍ය ඇමැත්තුමිය ඔබතුමයට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුති ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, අද දිනයේ විශේෂයෙන් සාකච්ඡාවට ගන්නා ගැසට් පත්‍ර තුනක් තියෙනවා. එකක් 2002 අංක 14 දරන එකතු කළාගේ මත බදු පනතට ගෙන ආපු සංශෝධන, විශේෂයෙන් අපි කිව්වොත් වැට් පනතට. ඊළඟට 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් නිවේදන දෙකක් තිබෙනවා. ඒ වගේම 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන යටතේ නිකුත් කරන ලද රෙගුලාසි තිබෙනවා. අද දිනයේ මේ ගැසට් පත්‍රවල සහ ඒ නියමිත සංශෝධන ගැන විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා. මම ඊට වඩා ඊට කලින් කැමති කතා කරන්න කිසියම් වැදගත් කාරණයක් අද දිනයේ උදේ සිට මේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ හිටපු මන්ත්‍රීවරියක් ලෙස අද උදේ ඉඳන් කතා කරා. මේ අද උදේ අපි ලොකු කලකෝලාහලයක් දැක්ක විපක්ෂයෙන් සෙන්කෝලයක් උස්සගෙන යන්න හැදුවා. ඒගොල්ලන් මේක වීඩියෝ කරලත් මම දැක්ක දාලා තියෙනවා. ඒක හරි ආඩම්බරෙන් මම හිතන්නේ ෂෙයා කරන්න ඇත්තේ. කොමුණත් අද උදේ දිගටම කතා වෙච්ච එකක් තමයි මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මේකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන්නේ මෙහෙමයි. දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමෙකුත් කියන්නේ මම තුන් පාරක් ඉඳලා තියෙනවා. ගොඩක් තැන්වලදී කියනවා සලකුණු කරන්න උත්සාහ කරනවා සභාපතිතුමියනි, මේ අපි ඇතුළු සියලු දෙනා ආදුනිකයි පාර්ලිමේන්තුවට, හැබැයි අපි අවුරුදු 15ක් හිටිය අපි මේකේ ට්‍රැඩිෂන්ස් දන්නවා, සම්ප්‍රදාය දන්නවා කියලා. ඔව්, කාලයක් හැටියට අපි අලුතින් තමයි ආවේ. ආදුනික ඇති මෙතන ඉන්න අති බහුතරයක්. නමුත් මේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරපු හින්ද මම කැමති පටන් ගන්න. මේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන ගොඩක් ලියලා තියෙන ඒර්න්ස්කින් මේගේ වාක්‍යයකින් එයා කියනවා good temper and moderation are the characteristics of parliamentary language. ඒ කියන්නේ යහපත් හැසිරීම, එහෙම නැත්නම් ඉවසීම, මධ්‍යස්ථභාවය කියන්නේ ඇත්තටම ගෞරවනීය පාර්ලිමේන්තු භාෂාවක භාෂාවේ සහ සංස්කෘතියේ ලක්ෂණ කියලා. ඒක ගැන අපිට අද උදේ හොඳටම පෙනුණා. ඇත්තටම මේ මම කියන්න ඕන මේ වෙලාවේ සලකුණු කරන්න ඕන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්නවා, හොඳින් කතා කරන, වැදගත් තර්ක ගේන, පාර්ලිමේන්තු ගෞරවය සම්ප්‍රදායට ගරු කරන මන්ත්‍රීවරුන් ඉන්නවා. අපි ඕනෑ තරම් තර්ක විතර්ක, නොගැලපෙන අදහස්, විවිධ මතවාද නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න පුළුවන්. නමුත් යහපත් හැසිරීම, පාර්ලිමේන්තු හැසිරීම සහ ගෞරවනීය හැසිරීම කියන එක ගරු සභාපතිතුමියනි, ඒක මං හිතන්නේ අලුතින් ඉගෙනගෙන එන්න ඕන තරමටම මං හිතන්නේ විපක්ෂය අද පල්ලෙහාට වැටිලා. අපි මේ 2022 අරගලයේ කාලේ දැක්ක සභාපතිතුමිය මේ 225ම එපා කියලා සටන් පාඨයක්. මේ සටන් පාඨය ඇත්තටම ආවේ ඇයි? මේ සටන් පාඨය ආවේ ඒ වකට තිබුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහ මන්ත්‍රීවරියන්ගේ හැසිරීම්වල තිබුණු පිළිකුල් සහගත භාවය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරා. එතකොට හොඳ මන්ත්‍රීවරුත් හිටියයි වෙනකොට මේ අර අයහපත් ලෙස හැසිරෙන මේ කෑ ගහන, කලකොලාහල කරන, මිරිස් කුඩු ගහන මන්ත්‍රීවරුත් හිටියා. නමුත් අති බහුතරයක් හිටියේ අර දෙවැනි කැටගරි එකේ අය. ඒ නිසා පාර්ලිමේන්තුව ඇත්තටම අප්‍රසන්න, අප්‍රියජනක, පාසල් ශිෂ්‍යයෙකුටවත් එන්න බැරි තැනක් බවට පත් වෙලා තිබුණා. ඉතින් එහෙම තිබුණු තැනක් තමයි 2024 අපි පාර්ලිමේන්තුව සුද්ධ කරමු, එහෙම නැත්නම් ක්ලීන් කරමු කියන සටන් පාඨය ගෙනාවේ. ඇත්තටම ජනතාව සටන් පාඨයට ඡන්දය දුන්නේ මේ පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියන අදහසින්. ඉතින් අපි අද උදේ දැක්ක ඇත්තටම විපක්ෂ නායකවරු මෙතන ගොඩක් හිටියේ. ඇත්තටම විපක්ෂ නායකතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, ඔබතුමාත් දැන් විපක්ෂ නායක තනතුරේ ඉතාම පළපුරුදු කාලයක් වැඩ කරපු කෙනෙක්, ඔබතුමාට තමන්ගේ විපක්ෂය පාලනය කරගන්න බැරි වීම ගැන අපිට හරිම කනගාටුයි. ඊළඟට දැන් මේ ස්ථාවර නියෝග ගැන ගොඩක් කතා කරපු නිසා මම ඒකටත් උත්තර දෙන්න කැමති සභාපතිතුමියනි. මේ උදේ නැගිටලා මේ 19 ස්ථාවර නියෝගයේ අනුව මේ 20 දෙනෙකුට නොඅඩු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවත් ස්වකීය ස්ථානවල සිට යම් ඉල්ලීමකට අනුග්‍රහය දැක්වුවොත් ඒක දෙන්න ඕනේ කියලා එතුමන්ලා තර්ක කරා. මං ඉල්ලා සිටිනවා එතුමන්ලාට ඒක හරියට කියවන්න, කතානායකවරයාක එකඟත්වය ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ කතානායකවරයා තමයි අවසානයේ තීරණය කරන්නේ සාකච්ඡාවට ගත යුතුද නැද්ද කියලා. ඒ වගේම ආණ්ඩුවේ වැඩ කටයුතු ප්‍රමුඛස්ථානය ගන්න අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවහොත් මිස ඒ දිනට නියමිත වැඩ කටයුතු අතරතුරෙහි අපරභාග 5ට පෙර එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකළ යුතුයි කියලා ඇත්තටම මේ 19:5 කියන කොටසේ තියෙනවා. මම ඒකත් මේ මන්ත්‍රීතුමන්ලට කියවන්න කියලා ඉල්ලලා හිටිනවා. ඒ වගේම අද ලොකු කලබලයක් ගියා මේ මුදල්කාරක සභාවේ භූමිකාව ගැන. ඇත්තටම මමත් මුදල්කාරක සභාව නියෝජනය කරනවා. ඒ නිසා මම මේක කැමතියි කියන්න. මේ ස්ථාවර නියෝගවල 121 134 කියන එකේ තමයි මුදල්කාරක සභාව ගැන තියෙන්නේ. මුදල්කාරක සභාවක තියෙන්නේ බලය ඕවර්සයිට් එකක්. එහෙම නැත්නම් පනතක් ආවහම ඒක ගැන ස්ක්‍රුටිනයිස් කරන්න, ඒක ගැන සාකච්ඡා කරන්න වාද පුළුන් පාර්ලිමේන්තුවට මේක සැරේ රැස් වෙන්න බැරි හින්දා තමයි ස්ථාවර කමිටුවක් දාන්නේ. ඒකෙදි 3 මං ගත්තොත් 121 3 ගත්තොත් පාර්ලිමේන්තුවේ කවෝ යම්කාරක සභාවක කිසියම් එන ඕනෑම පනතක් කෙටුම්පතක් සලකා බලා වාර්තා කිරීම පිණිස රජයේ මුදල්කාරක සභාවට යොමු කරනු ලැබිය හැකිය. ඕන කෙනෙකුට දාන්න පුළුවන් ඒක අදාළයි කියලා හිතෙනවා නම්. හැබැයි මුදල්කාරක සභාවේ වගකීම මේකේ 4 කොටසේ තියෙනවා. ඉහත 2-3 ඡේදවල දක්වා ඇති කාරණාවලින් පැන නගින ගැටලු කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේ. ඒ නිසා මුදල්කාරක සභාවට නැහැ පනතක් ප්‍රතික්ෂේප කරලා විසි කරලා දාන්න ඔබ්සර්වේෂන්ස් එහෙම නැත්නම් නිරීක්ෂණ ලබා දෙන්න විතරයි මුදල්කාරක සභාවට පුළුවන්. ඒ වගේ මේකේ 6 කොටසේ තියෙනවා විෂය භාර අමාත්‍යවරයාට යොමු කරන්න ඕන තමන්ගේ ඔබ්සර්වේෂන්ස් ඒ අනුව වැඩ කරනවා. දැන් අපි මුදල්කාරක සභාවේදී දීර්ඝ වශයෙන් කතා කරා මේ මිලියන 60ක තියෙන වැට් ත්‍රෙෂෝල්ඩ් එක අපි මිලියන 36 දක්වා ගෙනීම ගැන. ඇත්තටම විශාල වශයෙන් සාකච්ඡා වුණා සමාජයේ කතා බහකුත් තිබුණේ ගැන. අප ප්‍රතිපත්තිමය වශයෙන් අප හිතනවා වැට් එකතු කරගන්නවා නම් කිසියම් ව්‍යාපාරිකයෙක් ජනතාවගෙන් යම් භාණ්ඩ හා සේවා සඳහා ඒ වැට් එක රජයට ගෙවිය යුතුයි. ඒක ගැන කිසිදු විවාදයක් ප්‍රතිපත්තිමය වෙනසක් අපේ නැහැ. නමුත් අප රජයක් ලෙස තීරණය කළා තියෙනවා ඒක ගෙනෙන්න ඕනේ මේ අවස්ථාවේ නෙමෙයි. මොකද මේ අවස්ථාවේ අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ සඳහා කිසියම් සූදානම් වීමක් අවශ්‍යයි. අයකර ගැනීම ක්‍රමවේද සකස් කරන්න අවශ්‍යයි. ඒකට POS මැෂින් ඕනේ. ඒ ඔක්කොමත් එක්ක ඒ නිසා යම් ප්‍රමාණයකට මේ අවස්ථාවේකට සුදුසු අවස්ථාව නෙවෙයි කියන එක තමයි මේ කැබිනට් එකෙන් තීරණය කරේ. ඒ අනුව නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා අද දිනේක කාර්ක සභා අවස්ථාවේදී සම්මත වෙනවා. ඒකට විරුද්ධ වෙන්න කිසිම ආකාරයක මුදල් කාර්ක සභාවේ සභාපතිතුමාට බලයක් නැහැ කියන එක මම නැවත වතාවක් අවධාරණය කරනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ අපිට මේ පඩි ගෙවන්නේ අපි දන්නවා මේ අවුරුද්දේ අපේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා මිලියන 5280ක් පාර්ලිමේන්තු කටයුතු සඳහා පමණක්. පාර්ලිමේන්තු කටයුතු කියන්නේ මේ අපේ පඩිය දීමනා විතරක් නෙමෙයි මේ බිල්ඩිම මේන්ටේන් කරන්න. ඒ වගේම මේක වැඩ කරන අතිමහත් සේවක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ පොළවතු ගන්න සේවක මහත්මයාගේ පඩිය ගෙවන්නේ ජනතාව. ඒ ජනතාව තමයි අපිව මෙතෙන්ට එවල තියෙන්නේ යහපත් ව්‍යවස්ථාදායකින් හදන්න, යහපත් පාර්ලිමේන්තුවක් දකින්න. එහෙම නැතුව කෑ ගහන කලකෝලාහල කරන විවාදයක් හරියට කරගන්න බැරි අඳබාල හැසිරීමක් දකින්න නෙමෙයි ජනතාව අපිව මෙතෙන්ට එවලා තියෙන්නේ. ඒ නිසා මම මේ වගකීමත් නැවත වතාවක් අවධාරණය කරන්න කැමතියි ගරු සභාපතිතුමියනි. මම අවසන් කරන්නම් මෙන්න මෙහෙම අර හිටපු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අගමැතිවරයෙක්ගේ කතාවක්. එතුමා කියනවා Parliament is not just a legislative machine. It must be the moral compass of the nation. මේක අර නීති සම්පාදනය කරන යන්ත්‍රයක් විතරක් නෙමෙයි. මේක ජාතියේ සදාචාරාත්මක මාලිමාව විය යුතුයි කියලා. සදාචාරාත්මක මාලිමාව ලෙස අපි පෙන්වන්න කොච්චර උත්සාහ කරත් අපි සෑහෙන මහන්සි වුණත් අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා, කියවනවා, වාද විවාද කරගන්නවා. හැබැයි මේ වගේ විපක්ෂයක් ඉන්න තාක්කල් අපිට මේ අපේ භූමිකාව හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම නැවත වතාවක් ජනතාවටත් නැවතත් කියන්නේ ඔබ ඡන්දය දීපු ඔබේ මහජන නියෝජිතයා කොහොමද පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ කියන එක ගැන ඔබත් කල්පනාවෙන් ඉන්න. මේ විපක්ෂයට කියන්න තියෙන්නේ ඔබේ හැසිරීම විසින් ඔබව තවත් වතාවක් ප්‍රතික්ෂේප කරනු ඇති. බොහොම ස්තුතියි මට කාලය ලබා දීම සම්බන්ධයෙන්.